ආයුබෝවන් දරුවනේ, අද දවසේදී 6-7 ශ්‍රේණි සඳහා සිංහල විෂයට අදාළව ඉතාමත්ම වැදගත් පාඩමක් තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ විශේෂත්වයක් තමයි දරුවනේ 6 ඉඳලාම 11 වසර දක්වාත් එතනින් එහා 12-13 ශ්‍රේණිවලට යනකොට සිංහල විෂය හදාරනවා නම් ඒ සියලු දෙනාටමත් වැදගත් වන විදිහේ පාඩමක් තමයි අද දවසේදී දරුවනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රස්තා පිරුළු, ඉඟි වැකි, ඒ වගේම යුගලපද ආදී අපි හඳුන්වන සාම්ප්‍රදායික යෙදුම් කියන තේමාව යටතේ තමයි දරුවනේ අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු මේකේ තියෙන වැදගත්කම මොකක්ද, මේක විභාගවලට අදාළ වෙන්නේ කොහොමද, ඊළඟට විභාගවලට කොහොම මොන වගේ ප්‍රශ්නද මේක අහන්නේ, මෙන්න මේවා පිළිබඳව අපි පොඩි හැඳින්වීමක් කරලා අපි පාඩම දිගට කරගෙන යමු. දරුවනේ, ඉතාමත්ම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්, ඒ වගේම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්, ඒ වගේම කටපාඩම් කිරීමෙන් එහා ගිය අපිට යමක් හිතලා ලියන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් තමයි අපි මේ සාම්ප්‍රදායික යෙදුම් යටතේ අපි කතාබහ කරන්නේ. මේක අනිවාර්යයෙන්ම විභාගවලට අහන ප්‍රශ්නයක්. අපි දන්නවා වාර විභාග පවත්වනකොට 6 ඉඳලාම 11 වසර දක්වාත්, ඒ වගේම 11 වසරේදී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ කියන විභාගයේ රජයේ මගින් පවත්වනු ලබන විභාගයටත් අහන අනිවාර්ය මාතෘකාවක් බවට මේ සාම්ප්‍රදායික යෙදුම් කියන කාරණාව අපිට හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා විභාග උත්තරපත්‍ර බලන්න ගියාම පන්ති කාමරවල වාර විභාග උත්තරපත්‍ර බලනකොට ඉතාමත්ම පහසුවෙන් ළමයින්ට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් හැටියට තමයි අපි මේ සාම්ප්‍රදායික යෙදුම් කියන මාතෘකාව අපි හඳුන්වන්නේ. හැබැයි සමහර ළමයි අපි දන්නවා මේකට පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් වුණාට මේවා ඇතැම් ළමයි මේ ප්‍රශ්න මගහැරලා ලකුණු පහසුවෙන් ලබා ගන්න පුළුවන් විදි අතහැරලා අතහරින ස්වරූපයක් අපි දැකලා තියෙනවා. ඒ නිසා තමයි අපි අද දවසේදී තෝරාගත්තේ ළමයිට පහසුවෙන් ගන්න පුළුවන්, ඒ වගේම වැඩිය හිතන්නේ නැතුව මගහැරලා යන ලකුණක් හැටියට හඳුන්වන මේ සාම්ප්‍රදායික යෙදුම් කියන කාරණාව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු දරුවනේ, සාම්ප්‍රදායික යෙදුමක් කියන්නේ මොකක්ද, ඒක අපිට වැදගත් වන්නේ ඇයි කියන කාරණාව. මේ සාම්ප්‍රදායික යෙදුම් කියන එක දරුවනේ අපිට විභාගයට විතරක්ම නෙමෙයි, සිංහල විෂයේ තියෙන වැදගත්කම කියන්නේ ඒකයි. මේ කියන කාරණාව, මේ කියන අපේ සාම්ප්‍රදායික යෙදුම් කියන තේමාව විභාගවලට විතරක් නෙමෙයි. අපි දන්නවා දරුවනේ ඕගොල්ලෝ දැන් 6-7, ඊට පස්සේ 8ට යනවා, 9ට යනවා, 10ට යනවා, මෙහෙම ගිහිල්ලා පාසල් අධ්‍යාපනයේ හමාර වුණාම අපිට ජන ජීවිතයට මේක වැදගත් වෙනවා. වැදගත් වෙන්නේ මොකද, අපිට විවිධ තනතුරු දරා ගන්න අපිට සිද්ධ වෙනවා. සමිති සමාගම් වල නිල තනතුරු දරන්න වෙනවා, රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වුණොත් යම් යම් තනතුරු දරන්න සිද්ධ වෙනවා. ඒ තනතුරු දරනකොට අපිට ජනතාව ආමන්ත්‍රණය කරන්න වෙන අවස්ථාවන් තියෙනවා, රැස්වීම් වල කතා කරන්න යෙදෙන අවස්ථාවන් තියෙනවා, ගමේ සමිති සමාගම් වලට ගියාම, පන්සලේ සමිති සමාගම් වලට ගියාම අපිට කතා කරන්න ඕනකමක් තියෙනවා. අපිට කොයිතරම් කරුණු දැනගත්තත් වැඩක් නැහැ, අපිට අපි කියන කාරණාව පැහැදිලිව සරලව ඕනම කෙනෙකුට තේරුම් කරලා දෙන්න බැරි නම් අපි දැන උගත්කමින් අපි කරන කතාවෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. එනිසාම දරුවනේ අපිට ඒ තැන්වලදී අපිට වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම අපි දැන් සූදානම් වන්නේ විභාග මුල් කරගෙන කටයුතු කිරීමයි අපිට වැදගත් වෙන්නේ. මේ විභාගවල වැඩ කරනකොට, විභාග ලියනකොට අපිට ලකුණු ලැබෙන ක්‍රම තියෙනවා, ලකුණු ලබා ගන්න විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම වලින් එකක් තමයි දරුවනේ අපි රචනාවක් ලියනකොට, ඒ වගේම අපි ලිපියක් ලියනකොට අපිට වැදගත් වෙනවා මෙන්න මේ සාම්ප්‍රදායික යෙදුම්. අපේ තියෙන දැනුගත්කම තැනට භාවිතා කිරීම යම් යම් කරුණු පැහැදිලි කරනකොට ඒවා කොහොමද සනාථ කරන්නේ මෙන්න මේව පිළිබඳව අපිට ලියන්න කියාම සාම්ප්‍රදායික යෙදුම් අපිට ඕන වෙනවාමයි විශේෂයෙන්ම සිංහල ප්‍රශ්න පත්‍රවල වැඩිපුරම ලකුණු දෙන ප්‍රශ්නයක් තමයි රචනා කියලා කියන්නේ අපි ඉදිරියේදී රචනා පිළිබඳව අපි වෙනම දවසක අපි කතා කරනවා අද දවසේදී මම ඒ ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙන්න මේ රචනාවක් අලංකාර කරන්න රචනාවක් වර්ණවත් කරන්න රචනාවක් සාර්ථක කරගන්න පුළුවන් ප්‍රධාන මෙවලමක් තමයි දරුවනේ අපි අද මේ කතා කරන මාතෘකාව සාම්ප්‍රදායික යෙදුම් කියන කාරණාව හොඳයි දරුවනේ අපි බලමු සාම්ප්‍රදායික යෙදුම් යටතේ අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රස්ථාපිරුළු ඒ වගේම ඉංගි වැකි ඒ වගේම යුගල පද ආදී තේමාවන් ඔස්සේ වචන ටිකක් තමයි ඕගොල්ලොන්ට කියන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සියල්ලම මේවා අපේ ජන සංස්කෘතියත් එක්ක ජන සමාජයත් එක්ක අපිට ලැබිච්ච දායාදයන් අපේ අම්මලා තාත්තලා ඒ වගේම ආච්චිලා සීයලා මුත්තලා මේ සියලු දෙනාගෙම අපිට ලැබිච්ච දේවල් ඒගොල්ල සමහර වෙලාවල් වල ඉස්කෝලක නුගිය අය වෙන්න ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඔවුන් හැබැයි විද්‍යාලයක ඉගෙන ගත්තේ නැති වුණාට පන්ති කාමරයක ගිහිල්ලා ඉගෙන ගත්තේ නැති වුණාට ඔවුන්ට පුළුවන් ඔවුන් දන්නව ඔවුන්ගේ ජීවිතයේ අත්දැකීම් ඔවුන්ගේ දෙමව්පියන් හරහා ලබාගත් දේවල් ඔවුන් ජන ජීවිතයට බාධා කරනවා අපිට මතකයි අපි පුංචි කාලේ දරුවනේ ආච්චිල සීයල අපි වතුරුළු කරගෙන අපිට කතා කියනවා ඒ කතා අපි ඉතාමත්ම ආසාවෙන් තමයි අපි අහගෙන ඉන්නේ අපි ආච්චිලාට කියනවා අනේ තව කතාවක් කියන්න කියා තමයි අපි ආසාවෙන් අපේ ආච්චිල සීයලත් එක්ක අපි ගනුදෙනු කරේ හැසිරුණේ කටයුතු කළේ මෙන්න මේ ඇසුරින් මේ කතා ඇසුරින් අපිට ජීවිතයට ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා අන්න ඒව තමයි දරුවනේ ප්‍රස්ථාපිරුළු හැටියට අපි කොටසක් වර්ග කරන්න පුළුවන්කමක් ලැබුණේ එයලා යම් උපදේශයක් දෙනවා හැම කතාවකින්ම අපිට උපදේශයක් ලබලා දෙනවා ඒ නිසා අපි ප්‍රස්ථාපිරුළු පිළිබඳව අපි මුලින් අපි කතා කරමු ප්‍රස්ථාපිරුළක් කියලා කියන්නේ දරුවනේ ජන කියමන් මිනිසුන්ගේ අතීතයේ හිටපු ජනයා ගැමිය භාවිතා කරපු කියමන් තමයි ප්‍රස්ථාපිරුළු හැටියට අපි හඳුන්වන්නේ මෙන්න මේවා ගැන කතා කරනකොට ප්‍රස්ථාපිරුළු අපිට වර්ග කරන්න පුළුවන් කමක් ලැබෙනවා එතකොට ඒ වර්ග කරනකොට දරුවනේ අපිට මේවා එක් එක් විදියෙන් අපිට ප්‍රස්ථාපිරුළු ලැබිච්ච විදි අපිට කියන්නට පුළුවන් කමක් ලැබෙනවා එතකොට ප්‍රස්ථාපිරුළු ලැබිච්ච විදි අපේ ඉතිහාසයේ අපිට සඳහන් වෙනවා සමහර ප්‍රස්ථාපිරුළු තියෙනවා දරුවනේ මේ පැරණි කතා ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ප්‍රස්ථාපිරුළු අපිට තියෙනවා ඒ වගේම සමහර ප්‍රස්ථාපිරුළු තියෙනවා අපිට කිසියම් මේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ප්‍රස්ථාපිරුළු කොටසකුත් අපිට හමු වෙනවා ඊළඟට උපමාපිරුළු උපමා අපි ගත්තට පස්සේ උපමා වාචී නිපාත පද අපි හඳුනගෙන තියෙනවා පහළ පන්ති වලදී දරුවනේ මතක ඇති අපි හතර පහේ පන්ති වලදී තමයි අපි පටන් ගන්න වගේ කියලා නිපාත පදයක් තියෙනවා නම් මෙන් කියලා තියෙනවා නම් සේ කියලා තියෙනවා නම් මේවා උපමා වාචී නිපාත පද හැටියටයි අපි දරුවනේ අපි හඳුන්වන්නේ එතකොට මෙන්න මේ උපමා වාචී පදයක් එක්ක නිර්මාණය වෙච්ච දේවලුත් අපිට තියෙනවා ඒ විතරක් නෙමේ දරුවනේ ලස්සන වචනයක් තියෙනවා ශ්‍රුති සූචනාර්ථය කියලා තමයි කියන්නේ අලුත් වචනයක් අපේ දරුවන්ට අද දවසේදී අහන්න ලැබෙන ශ්‍රුති සූචනාර්ථය කියලා කියන්නේ පුතේ ආරංචියක් තොරතුරක් ලැබෙන විදි තමයි ශ්‍රුති සූචනාර්ථය කියලා කියන්නේ ඒව හඳුන්වන්නේ පැරණි පොත්වල නම් පුතේ ල කියන එකෙන් තියෙනවා අලුතෙන් නම් ලූ කියලා කියනවා අපි කියනවා ගිය ලූලා මහයි කාලු කියලා ලූ අකුරෙන් අවසන් වෙනවා මෙන්න මේ විදියට අපිට ප්‍රස්ථාපිරුළු අපිට කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. තවත් එක් එක් විදියට එක් එක් අය වියතුන් මේවා වර්ග කිරීමක් කරනවා. දරුව ඔගොල්ලොන්ගේ පහසුව සඳහා තමයි කතන්දර ආශ්‍රයෙන් ඇතු පිරුළු, කිසියම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ පිරුළු, ඒ වගේම උපමා අර්ථයක් ගෙන දෙන්නා වූ පිරුළු, ඒ වගේම තමයි ශ්‍රුති සූචනාර්ථයේ ල ලූ කියන නිපාත ඇසුරෙන් නිර්මාණය වෙච්ච පිරුළු හැටියට අපිට වර්ග කරන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට අපි බලමු මේක ඉතාමත්ම රසවත් දරුව මේ පාඩම මේවා නිර්මාණය වෙච්ච අපි හැටි හොඳට හොයලා බලනකොට මේවට යම් යම් කරුණු කාරණා තියෙනවා. මේව හැදුනේ මෙන්න මෙහෙමනේ මෙන්න මෙහෙමනේ කියන කාරණා තියෙනවා. හොඳයි, අපි බලමු පුතේ ඕගොල්ලොන්ගේ පාඩමේ තියෙනවා අපිට මේවා 6 ඉඳලා 7 8 9 10 11 මේ හැම වසරකම අපිට මේ පාඩම සම්බන්ධ වෙන හින්දා තමයි අපි අත දවසේදී මෙන්න මේ පාඩම තෝරා ගත්තේ. අපි බලමු දරුවනේ මෙන්න මේ පද තෝරා ගැනීමත් එක්ක අපිට තියෙනවා මේව හැදිච්ච කතා තියෙනවා. මෙන්න මේ කතාවත් දෙකක් අපි අහලා තියෙනවා දරුවනේ. ප්‍රස්තා පිරුළු යටතේ කතා කරනකොට තියෙනවා අපි අහලා තියෙනවා බල්ලාගේ වැඩේ බූරුවා කළා වගේ. අපි දන්නෝ ගෙවල් වලදී කතා බහ කරන්න ගියාම අපිට මේව ඇහෙනවා. අපේ ආච්චිල සීයල අම්මල තාත්තල කතා කරනවා. එතකොට තමයි මේ තමන් කියන කාරණාව තහවුරු වෙන්නේ, තමන් කියන කාරණාව සනාථ වෙන්නේ, ඒ කතාව අර්ථවත් වෙන්නේ මෙන්න මේ වගේ පිරුලක් දාලා පුතේ අපිට කතා කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. අපි තියෙනවා සමහර ඒවා තියෙනවා දරුවනේ, අපි අහලා තියෙනවා අටුව කඩා පුටුව හැදුවා වගේ, අබරා සිල් ගත්තා වගේ, අස්වයාට අඳුන්නා වගේ, මෙන්න මේ වාගේ තියෙනවා ඇඟින් ඇටයක් ගියා වගේ. මේ විදියට ප්‍රස්ථාපිරුළු අපේ සමාජයේ අපිට ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා. හොඳයි දරුවනේ, අපි පොඩි බලමු එක පිරුලක් හැදිච්ච හැටි. මේවා මේ ජන කතා ඇසුරේ මේවා අපේ ආච්චිල සීයලගින් අපිට එන දේවල්. ඕගොල්ලොන්ගේ පොතේ තියෙනවා දරුවනේ, 7 පොතේ තියෙනවා, 6 පොතේ තියෙනවා. බලන්න එක කතාවක් තියෙනවා පුතේ, බල්ලගේ වැඩේ බූරුව කළා වගේ. ඉතාමත්ම ලස්සන කතාවක් දරුවෝ මේක. මං චූටක් මේක අපි මතක් කරමු, මේ කතා හැදිච්ච හැටි කොහොමද කියන කාරණාව. ඔන්න එක පිරිසර බද එක්තරා නිවසක පුතේ බල්ලෙක් හා බූරුවෙක් වාසය කළා. මේ පුතේ ජන කතානේ. ඒ ජන කතා මේවා ආවේ අපිට මුඛ පරම්පරාවෙන් ආවේ. එක්කෙනෙක් අහලා ඊළඟට එයා කියන දේ අහලා එහෙම තමයි අපිට මේ කතා අපේ ඉතිහාසයේ අදවනතෙක් අපිට ලැබුණේ. හැබැයි මෙන්න මේ අපිට අදවනතෙක් ලැබිච්ච මේ කතා සමහර වෙලාවල් වල අර වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් අර පුංචි කාලේ අපි අර පන්තිවල අර රහස් කෝච්චියක් අපි කරනවනේ. එතකොට මුලදී කියපු පණිවිඩේ නෙමෙයි පුතේ අග කෙනාගෙන් අහපු ගමන් පණිවිඩේ වෙනස් වෙනවා. හැබැයි කියන කාරණාව පොඩි පොඩි දේවල් වෙනස් වුණාට හැබැයි ලොකු වෙනසක් නැහැ. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා අපි ඒවත් පොඩ්ඩක් සැලකිල්ලට දක්වගෙන මේ කතාව අපි අහමු. ඔන්න බල්ලෙක්කා බූරුවෙක් පුතේ එක්තරා පිටිසර ගමක හිටියා. මේ ගෙදර ගෘහමූලිකය නැත්තම් ගමරාල වැඩ කටයුතු සියල්ලම මොකද කරන්නේ, බූරුවාගෙන් තමයි කරගත්තේ. එයාගේ වැඩේ බර අදිනවා, එහෙට මෙහෙට ගමන් යනවා, ඒ කාර්යය තමයි කළේ. ගෙදර ආරක්ෂාව සඳහා තමයි බල්ලා කියන සතා යොදාගෙන හිටියේ. අන්න බල්ලා ගෙදර බලා ගන්නවා, බූරුවකෙන් තමයි ගමන් බිම යන්නේ, බඩු ටික ගෙන්න ගන්න, ඒ ඉතුරු වැඩ ටික ඔක්කොම කරන්නේ. අනේ එක දවසක් මොකද වෙන්නේ, දැන් ඔන්න මෙහෙම ඉන්නකොට සොර සතුරන්ගෙන් ගෙදර ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත් බල්ලට මොකද කරන්නේ, ගෘහමූලිකයාගෙන් ලැබුණේ අඩු සැලකිල්ලක් තමයි ලැබුණේ. ඇයි එයාට වඩා දැන් බූරුවගෙන් මෙයාට වැඩිපුරම වැඩ කරෙන්නේ මේ ගෙදර ප්‍රධානියාට. අනේ මොකද කරන්නේ, දැන් බල්ලට මේක හරි නෑ, හිතට හරි නෑ. ඇයි යාට නිකන් අඩු සැලකිල්ලක් නේ දක්වන්නේ. ඔන්න එක දවසක් රෑ මොකද කරන්නේ, ගෙදරට හොරු ආවා. මේ ගෙදරට හොරු ආපු වෙලාවේ අර ගෙදර ගෘහමූලිකයා හොඳටම නින්දේ, ගොරව ගොරව නින්දේ. ඇයි දවසේ ගොවිතැන් කරලා කුඹුරේ ගිහිල්ලා හේනේ ගිහිල්ලා වැඩ කරලා අමාරු වෙලා මහන්සියට මෙයාට නින්දේ ගියා. අනේ මොකද කරන්නේ, ගෙට හොරු ආපු විත්තිය දැන් මෙයාට කොහොමවත් ඇහැරුණේ නැහැ, නින්දේ හිටියේ. බල්ල මොකද කරන්නේ එක දිගටම බුරන්න පටන් ගත්තා බුරාගෙන බුරාගෙන යනවා අනේ මොකද කරන්නේ ඒ ගෙදර ගෘහ මූලිකයා නෙමෙයි ඇහැරුනේ යන්තම්වත් එයාට ඇහැරුනේ නැහැ බල්ලගේ බිරුන් හඬ නිසා හොරුගෙට ඇතුළු වෙන්නවත් නැතුව හැංගිලා දැන් බලාගෙන ඉන්නවා. ඇයි බයයිනේ දැන් මේ බල්ලට නේද බල්ලා හපයිද කොහොම මොනව කරයිද කියන එක මේ හොරුන්ට බයයි. දැන් හොරු ටික බල්ලා බුරනකොටම පැත්තකට වෙලා ටිකක් ඔන්න හැංගිලා දැන් බලාගෙන හිටියා. අනේ අර තද නින්ද හිටපු ගෙදර ගෘහ මූලිකයා බල්ලාගේ බිරීමට බාධාවක් වෙලා ඔන්න මේ සද්දෙට ඇහැරුණා. ඇහැරිලා කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ගෙදර තියෙන දොරට දාලා තියෙන දොර පොල්ලත් අරගෙන දොර අරගෙන මේ ගෘහ මූලිකයා බල්ල ළඟට ඇවිල්ලා අනේ මේ බල්ලට තඩි බාන්න පටන් ගත්තනේ ගහන්න පටන් ගත්තනේ ගැමිය හිමනි කියන්නේ තඩි බානවා කියලානේ කියන්නේ අපේ ආචල සීයල මෙයාට බල්ලට ගැහුවා. අනේ බල්ලා මොකද කරන්නේ කෑ ගහගෙන වේදනාවෙන් ඉවසගෙන දැන් සද්දෙනකොට දැන් ඉන්නවා. ගිහිල්ලා බූරුව ළඟට ගිහිල්ලා දැන් නිදාගත්තා. ගෘහ මූලිකයා මොකද කරන්නේ දොර වහලා ආපහු නිදාගත්තා. නිදා ගන්න ගියාම මේ හොරුන්ට දැන් දැනුණා දැන් හරි දැන් මෙයා ආපහු නින්දට ගියානි කියලා. හොරු ටික මොකද කරන්නේ ආපහු දැන් ඇවිල්ලා ගේ ළඟට ආවා. ඇවිල්ලා මොකද කළේ බල්ලා දැන් කිසි සද්දයක් නැහැ. දැන් බල්ලා දැන් එක වතාවකදී මට්ටුණානේ. ඊට පස්සේ මොකද කරන්නේ බූරුව බල්ලට කතා කළා. හොරු ඇවිල්ලා හොරු ආපහු ඇවිල්ලා සිටින ඉන්න බවක්වත් මේ බල්ලා නෙවෙයි ගානකටවත් ගත්ත බල්ලගේ වැඩේ දැන් නිදාගත්තා. හොරුන් දෙස බලාගෙන දැන් සද්දනකොර දැන් ඉන්නෝ තම ස්වාමියාට ඇති හිතවත්කම හින්දා බූරුව මොකද කරන්න හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මොකද මේ අර ගෘහ මූලිකයාට සමීපම සතානේ දැන් මේ බූරුව එයාටනි වැඩි සැලකිලි දක්වන්නේ. බූරුව දැන් කෑ ගහන්න පටන් ගත්තා. අනේ බල්ලාගේ බිරුන් හඬටත් වඩා අමීහිරි ඌ ඉතාමත්ම අහන්න බැරි සද්දයක් තමයි බූරුවගේ හඬ තියෙන්නේ. අනේ බූරුවගේ හඬට මේ ගෙදර ඉන්න ගෘහ මූලිකයා ඇහැරුණනේ. ඇහැරලා දොර පොල්ල වෙනුවට මොකද කරන්නේ මෝල් ගහ අරගත්ත. ඊටත් වඩා ලොකුයිනේ. හොඳටම කේන්ති ගිහිල්ලා බූරුවාට තදින්ම ගහන්න පටන් ගත්තා. උඹේ වැඩේ කරන්න ගොහින් මට උණු දෙ කියා බූරුවා වේදනාවෙන් නිදා ගත්තා. මෙන්න මේක තමයි පුතේ බල්ලගේ වැඩේ බූරුව කරන්න ගියා වගේ. මේකම පුතේ අපි භාවිතා කරන්නේ තමන්ට නියමිත වැඩේ අපි කරන්න ඕන. මේක ළමයින්ටත් වැදගත් වෙනවා. ආයතනවල වැඩ කරන්න ගියත් වැදගත් වෙනවා. ගෙදර ඉන්නකොටත් වැදගත් වෙනවා. ඇයි වැදගත් වෙන්නේ පුතේ? හැම කෙනෙකුටම වගකීම් කොටසක් පැවරලා තියෙනවා. ඒ වැඩේ කරන්නේ නැතුව වෙන වැඩක් කරපු ගමන්ම ඒක එයාට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ බල්ලගේ වැඩේ බූරුව කළා වගේ. බලන්නකෝ ලස්සන කතාවක් ජන කතාවක් එක්ක හැදිච්ච ඒ පිරුලේ තියෙන වැදගත්කම කොයි වගේද කියලා. එතකොට මෙන්න මේ විදියට පුතේ මේවා අපිට වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් ලස්සන කතාවක් පුතේ මං කියන්න. මේකත් මේ අපිට මේ ආවේ කතාවක් මේ ගැමි කතාවක් මේක දන්නෝ පුතේ අපි. හැබැයි මේව දැනගත්තා වගේ නෙමෙයි අපිට ඒ අදාළ වෙලාවලදී අපිට ගලපන්න පුළුවන් කමක් වෙන්නත් ඕන. බලන්න පුතේ මෙතන එක තැනක තියෙනවා අපි අහලා තියෙනවා අර මේ ආණ්ඩියක් දෙනාගේ කැඳහැලිය වගේ කියලා කියන්නේ. ගෙදර මොකක් හරි පිළිවෙලක් නැති වුණාම කරන වැඩේ හරියට වගකීමෙන් කරන්නේ නැති වුණාම උවමනාවෙන් කරන්නේ නැති වුණාම අවංකකම නැති වුණාම මොකද කරන්නේ? අපි කියනවා ආණ්ඩියක් දෙනාගේ කැඳහැලිය වගේ කිසිම පිළිවෙලක් නැති වුණාම අපිළිවෙලක් වුණාම තමයි දරුවනේ අපි ඔය වගේ දේවල් කිය. ඉතින් අපිට ප්‍රස්ථාපිරුළු ඕන තරම් තියෙනවා ඒවට. බලන්නක පුතේ අටුව කඩා පුටුව හැදුවා වගේ කියලා එක ප්‍රස්ථාපිරුළක් තියෙනවා. මොකද්ද මේකේ තේරුම? වටිනා දෙයක් විනාශ කරලා සුළු ප්‍රයෝජනයක් ඇති දෙයක් හදන එකට තමයි අපි අටුව කඩා පුටුව හැදුවා වගේ කියලා කියන්නේ. ගෙවල්වලත් මෙහෙමයි. ඊළඟ අඬන්න ඕනලු කිරි එරෙන්න බලන්න පුත්තේ, ඕගොල්ලෝ මේ උපක්‍රමය හොඳටම දන්නවා. මේකේ මේ තේරුම ගලප ගන්න බැරි වුණාට සමහර වෙලාවල් වල බලන්න, දැන් ඕගොල්ලන්ට මොනවා හරි අම්මගෙන් තාත්තගෙන් මොනවා හරි දෙයක් ඕන වුණාම මොකද්ද කරන උපාය කියලා ඕගොල්ලෝ එක්කෝ අඬනවා, නැත්නම් අම්මට තාත්තට ඒකට මොකක් හරි දෙයක් කියන නෑ, මට මේක ඕනමයි නෑ, මම යන්නේ කඩයක් ළඟ යන්න බෑ. සමහර වෙලාවල් වල පොඩි ළමයින්ට එක එක දේවල් ඉල්ලනවා, සෙල්ලම් බඩු තෑගි භෝග මේව ඉල්ලනවා. එතකොට අපිට පුතේ ඒ ඒ ඔයගොල්ලොන්ගේ වයසේ ඔයගොල්ලොන් ටිකක් වැඩි වෙනකොට ඕගොල්ලොන්ට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන වුණාම අපි ඒක මොනවා හරි ක්‍රම මාර්ගයෙන් අපි ඒ දේ ලබා ගන්න උපක්‍රම තමයි දරුවනේ අපි හොයන්නේ. ඒ නිසානි කියන්නේ මොනව හරි දෙයක් අපිට ලබා ගන්න ඕන වුණාම අපි මොකක් හරි උත්සාහයක් දරනවා නම් ඒකට ඒ වෙලාවල් වල අපි කියන්නේ දරුවේ අඬන්න ඕනලු කිරි එරෙන්න. බලන්නකෝ දරුවනේ කොච්චර ලස්සන පිරුලක් තියෙනවද කියලා නේද? අඬන්න ඕනලු කිරි එරෙන්න. එතකොට බලන්න මේ වචනවල තේරුමත් එක්කම අපිට එතනින් එහා ගිය ගැඹුරු පණිවිඩයක් අපිට දෙනවා. යමක් ලබා ගන්න නම් අපි උත්සාහයක් කරන්න ඕන. ඒ වගේම බලන්නක පුතේ අන්තිමීත්තත් අදිනවා. බලන්නක කරන්න දෙයක් ඇත්තෙම නෑ. අපිට මොනවා හරි දෙයක් කරන්න ඕන වුණාම අපි කරන්න තියෙන හැම දෙයක්ම කරලා බලනවා. එක එක පොරොන්දු දෙනවා අපි අම්මලා තාත්තලාට යමක් ලබා ගන්න වුණා. ඊට පස්සේ කියනවා අන්තිමීත්තත් අදිනවා කියලා. කරන්න තියෙන අවසාන උත්සාහයත් අපි අදිනවා. ඒ වගේ වෙලාවට තමයි කියන්නේ අන්තිමීත්තත් ඇදලම බලනවා මොකද්ද වෙන්නේ කියලා. බලන්නක මේ කොච්චර කියමනක්ද කියලා නේද? ඊට පස්සේ අපි කියන අඬුවතේදී අත පුච්ච ගන්නවා වගේ. අපිට නම් පුතේ මතකයි නේ අපි මේ වගේ දේවල් කොච්චර දේවල් අපි වැරදි දේවල් කරලා තියෙනවද කියලා. බලන්නක පහසුවෙන් යමක් කරන්න තියේදී අපි ඊට වඩා ටිකක් අමාරු අපහසු ක්‍රම තමයි අපි යොදාගන්නේ. ඒ කියන්නේ පහසු ක්‍රම තියේදී අපහසු ක්‍රම තමයි අපි යොදාගන්නේ. මේ වෙලාවක කියන්නේ අපි මොකද්ද අඬුව තියේදී අත පුච්ච ගන්නවා වාගේ. එයි අපිට දැන් අපි දන්නව රත් වෙච්ච එකක් පුතේ අපිට අතින් අල්ලන්න බෑ. අපි දන්නව ලිපේ තියෙන හට්ටියකට අපි අත ගෑවුනොත් එීම අතට මොකද්ද වෙන්නේ කියන එක අපි දන්නවා. ඒ අත්දැකීමෙන් දන්නේ. එතනින් පස්සේ අපි ඒ අත්දැකීම ආවට පස්සේ රෙදි කෑල්ලක් අල්ලගෙන තමයි අපි ලිපේ තියෙන හට්ටිය බාන්නේ, අපි වෙනස් කරන්නේ. අන්නේ වාගේ පුතේ අපි ඒවට උපක්‍රම භාවිතා කරන්න ඕන. එහෙනම් යමක් කරන්න ක්‍රමයක් පහසු ක්‍රමයක් තියේදී අපහසු ක්‍රමයක් යොදනවා නම් අපි කියන්නේ අඬුව තියේදී අත පුච්ච ගන්නවා වාගේ. ඒ වගේද පුතේ බලන්නකෝ අපි කියනවා එක කරදරයක් මදිවට තවත් කරදර පොලිම එනවා, දිගින් දිගට කරදර එනවා. අපි දන්නවා සමහර වෙලාවල් වල මේවා ඉතින් අපේ ගෙවල් වලත් වෙනවාම තමයි. ඉතින් අපේ ගෙවල් වල බලන්නකෝ සමහර වෙලාවල් වල කරදරයක් මාදිවට. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ සමහර දවසකට දැන් ඔන්න උදේ නැගිට ගමන් ඔන්න නැගිටින්න පරක්කුයි කියලා ආම්මා බනිනවා, තාත්තත් බනිනවා, ඉස්කෝලේ යන්න පරක්කුනාම එහෙමයි. ඔන්න එක දවසක් එහෙම බැනුන් ඇහුවම ඉස්කෝලේ ගියාම සර්ලා බනිනවා ඒ මාදිවට ශිෂ්‍ය නායකයොත් බනිනවා. මෙන්න මේ විදිහට අපිට ගොඩක් අයගෙන් බැනුන් අහන්න වෙන සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. අන්නේ වෙලාවට අපි කියන්නේ මොකද්ද? දිගින් දිගට අපිට කරදර එනවා, ඉවරයක් වෙන්නේ නැහැ සමහර වෙලාවල් වල නේද? අපි කියනවා අලි මදිවට හරක් කියන. ඒ කියන්නේ එක කරදරයක් මදිවට තවත් කරදරයක් එනවා. ඒ වගේම අපි ඒ වගේ වෙලාවක කියනෝ නේද පුතේ ගහින් වැටුණු මිනිහට ගොනා එන්න වගේ කියලා අපි කියනවා. හැබැයි ඒකෙනම් තේරුම පුතේ කරදරයක් අස්සේ තවත් කරදරයකටපත් වෙනවා කියලා. බලන්නකෝ කොච්චර රසවත් දේවල් තියෙනවද කියලා බලන්නකෝ. ඒ වගේම සමහර යාළුවෝ ඉන්නව බලන්න පන්ති කාමරේ ඉන්නකොට අපිට ඉන්නවා හොඳම යාළුවෝ ඉන්නවා අපේ ළඟ නේද පුතේ. ඊට පස්සේ තමන්ගේ ළඟින්ම ඉඳගෙන අපිට හතුරුකම් කරනවා, යම් හතුරුකම් කරනවා. එතකොට යම් හතුරුකම් කරනකොට පුතේ බලන්නකෝ අපි ඒ වෙලාවේ කියන්නේ මොකද්ද? අංගේ ඉඳන් කන කනවා වගේ මෙයාගේ වැඩ ඇයි ළඟම ඉඳගෙන අපිට හතුරුකම්ම තමයි කරන්නේ. බලන්නක පුතේ කතාවක් කරනකොට උදේ රැස්වීමේදී එහෙම අපි කතා කරනකොට සාහිත්‍ය සමිතියේදී අපි කතාවක් කරනකොට ඇයි භාෂා තරඟවලදී නේද අපේ තරඟවලට ගියාම අපිට මේව දාලා ලස්සනට කතාවක් කරනකොට ආයි උගුල්ලොන්ට ඉතාමත්ම දක්ෂ කතිකයෙක් බවට පත් වෙනවා. ඒකයි කියන්නේ මෙන්න මේ වගේ එක කතාවක් තමයි පුතේ අර ඉස්සල මතක් කරා වගේ ආඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ. මෙන්න මේකයි පුතේ මම ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරන්නම් මේ කතා හැදිච්ච හැටි කොහොමද කියලා දැනගන්න. ඔන්න පුතේ ඉස්සර කාලේ එක පාරකයිනේ අම්බලමක් තිබුණා. අම්බලම කියන එක දන්නවනේ පුතේ? ඉස්සරව අම්බලම් කියන ඒවා හැදුනේ අපේ ගැමියෝ ගමන් බිමන් ගියේ පයින් ගියේ. සමහර වෙලාවල් වල දවස් ගණන් යන්න වුණා. ඔය ඉස්සර සිරිපාදෙහිම යනකොට ගහටි මුටි කන බොන දේවල් හාල් තුන පහ මේ ඔක්කොම අරගෙන පයින් තමයි පුතේ යන්නේ. දවස් ගණන් සිරිපාද යනකොට වන්දනාව යනකොට දවස් ගණන් යනවා. ඊළඟ බෙහෙත් හේත් ගන්න ගියාම දවස් ගණන් යනවා. අනේ ගිහිල්ලා ටිකක් දුර යනකොට ඒ තැන්වල රෑ නතර වෙන්න තැන් නැහැ. අලිකොටි වලස්සු ඉන්නවා. කැලෑවල් මැදින් යන්න සිද්ධ වෙනවා. වෙහෙස මහන්සි ඇඟපතාමාරු ඒ වගේ තැන්වලදී නතර වෙලා ඉන්න හදනෝ පුතේ පොඩි නවා තැම්පොළවල් හදනවා. මෙන්න මේ නවා තැම්පොළවල් වලට තමයි අපි කියන්නේ අම්බලම කියලා කියන්නේ. දැන් නම් මේවා අඩුයි. ඒත් අපේ සමහර තැන්වල මේ අම්බලම කියන තැන තියෙනවා. ඔය සමහර තැන්වල තවම ඒවා නටබුන් තියෙනවා. මට මතකයි බණ්ඩාරවෙල වැලිමඩ පාරේ යනකොට තියෙනවා කහත්තෙවෙල පන්සල තියෙනවා පාරයිනි. අන්න එතන තියෙනවා පුරාවිද්‍යාවෙන් ගහලා තියෙනවා අම්බලම කියලා තැන. මෙන්න මේ වගේ තැන් තැන්වල තියෙනවා පුතේ මේවා. මෙන්න මේ වගේ අම්බලමක් තිබුණා. අනේක දවසක් රැ වෙනකොට මේ අම්බලම ආණ්ඩි කියලා 7 දෙනෙක් මෙතෙන්ට දැන් එකතු වුණා. හැමෝම මොකද කරන්නේ? තම තමන්ගේ ඔලුගු අරන් ආපු දේවල් ළඟින් තියාගෙන ඊට පස්සේ රැට කන්නේ මොනවද කියා කල්පනා කර කර ඉන්නවා. දැන් බඩගිනිනේ මහන්සියත් එක්ක. අනේ රෑ මෙහෙම කල්පනා කර කර ඉන්නකොට රෑ කන්න දෙයක් ගැන මොනවද කන්නේ කියා හදාගන්නේ කියා හිටියා. ඊට පස්සේ වුණ කල්පනාවක් අපි අද රෑට කැඳපොමු. මෙහෙම කියලා මොකද කරන්නේ? එක්කාණ්ඩියේ කොන්න යෝජනාවක් කළා. ඒක හොඳයි කියලා කට්ටිය එකතු වෙලා ලොකු වතුර මුට්ටියක් ලං ලිපේ තිව්වා. දැන් මොකද දැන් මේ රැයට මේගොල්ලෝ දැන් ආහාරයට ගන්න හදන්නේ? කැඳ තමයි දැන් බොන්න හදන්නේ. අනේ කැඳ බොනකොට ඒක හොඳයි කියලා දැන් ඔන්න 7 දෙනාම දැන් කැමති වුණා මේ වැඩේට. ඔන්න දැන් එහෙම කියලා වතුර මුට්ටියක් ගෙනල්ලා දැන් පුරවල දැන් ඔන්න ලිපේ තිව්වා රත් වෙන්න. ඊ ලිපේ තියලා ඉවරලා මොකද කරන්නේ? එහෙනම් ඉතින් හැමෝම හාල් මිටි ගානේ මුට්ටියට දාමුකෝ කියලා ඔන්න යෝජනා කරගත්තා. එක එක්කෙනා ගිහිල්ලා ඔන්න මොකද කරන්න? අත මිටි මොලවගෙන ගිහිල්ලා දැන් ඔන්න මුට්ටියට දාන්න තමයි දැන් කතා කරගත්තේ. අර එහි ඉන්න මහාණ්ඩිය තමයි කිව්වේ, එහෙනම් දානෝක බලන්න එක එක්කෙනා තම තමන්ගේ හාල් මුට්ටියට දානෝකෝ කියලා කිව්වා හාල් මිට. හැමෝගේම මළුවල හැබැයි හාල් නම් තිබුණා. ඒ වුණත් ඉතින් හැම ආණ්ඩියාම මෙහෙම හිතුවා, 7 දෙනාම දැන් කාටවත් කියන්නේ නැහැ පුතේ. කියන්නේ නැතුව එක එක්කෙනාම මෙන්න මෙහෙම හිතනවා, මම් මොකටද මගේ හාල් මිටි දාන්නේ? මමත් අනිත් අය දාන එකෙන්ම කැඳ බොනවා. ඉතින් මේ විදියට හැමෝම දැන් කල්පනා කළා, ඇයි එහෙනම් මම දාන්න ඕනේ? දැන් ඉතුරු 6 දෙනාම දානවනේ. 7 දෙනාම මෙහෙම කල්පනා කළා. ඉතින් මේ විදියට හැමෝම මුට්ටිය ගාවට ගිහි බොරුවට අත මිටි මොලවලා හාල් මිටි දානවා වගේ පෙන්නවා. දැන් ඉතින් ලිපේ ගිනි මෙලවෙනවා, වතුර පැහැෙනවා. දැන් හොඳට ගින්දර දැන් වහලනේ තියෙන්නේ පුතේ. දැන් මේක පේන්නේ නැහැනේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. යටින් ගින්දර දාලා දැන් වතුරත් දැන් හොඳටම පැහැෙනවා. දැන් හැමෝම දැන් බලාගෙන ඉන්නවා. දැන් හොඳට කැඳ ටිකක් බීලා එහෙනම් නිදා ගන්නවකෝ කියලා දැන් ඔන්න කල්පනා කර කර ලිප දිහා බලාගෙන දැන් ඉන්නවා. ඒ වුණාට මුට්ටියෙන් කැඳ සුවඳක් නම් ආවේ නැහැ. දැන් අර උයනකොට පුතේ සුවඳක් එනවනේ නේද? ටික වේලාවක් ආගිය තොරතුරු දැන් කතා කර කර හිටපු ආඩි හත් දෙනා මොකද කරන්නේ පොල් කටුත් අරගෙන මුට්ටිය ගාවට හිමීට දැන් කිට්ටු වුණා කට්ටිය මොකටද පුතේ මේ කැඳ බොන්න හැමෝම මුට්ටියෙන් කැඳ දාගත්තා පොල් කටුව හිමීට එක එක්කෙනා වෙන වෙනම දාගත්තා ඊට පස්සේ හැමෝම සද්ද නැතුව කැඳ බොන්න පටන් ගත්තා. ඒත් හැමෝම බීවේ නිකන් උණු වතුර. ඒත් කවුරුවත් ඒ ගැන සද්දයක් කළේ නැහැ. ඇයි තමන්ට ලැජ්ජයිනේ. දැන් ඇයි හැම කෙනෙක්ම දැම්මේ නැහනේ බොරුවක් නිකරේ සද්දෙනකොර දැන් අර උණු වතුර ටික ඔක්කොම බොනවා. තමන් හාල් මිටක් දැම්මේ නැති හින්දා මුකුත් අහන්න බෑ. තමන්ගේ හොරේ එලි වෙන හින්දා හැමෝම උණු අතර බිව්වා. පීල මෙහෙම කිව්වා, හරිම අපූරු කැඳ ටික, මන්නම් මේ වගේ රස කැඳක් කවදාවත් බීල නැහැ, හරිම අපූරුයි. ඒ කියන්නේ කිසිම පිළිවෙලකට වැඩක් කරන්නේ නැතුණාම කියන විදිය තමයි දරුවනි අපි ඔය කතා බහ කළේ. එතකොට මෙන්න මේ විදියට පුතේ අපි ප්‍රස්ථාපිරළු අපේ සාහිත්‍යයේ අපිට රස කතාවල් අපිට ගොඩාක් තියෙනවා. ඒ වගේ තමයි පුතේ බලන්න. ඒකනම් උගොල්ලෝ දන්නව පුහුල් හොරා කරෙන්දනේ. බලන්නකෝ අපේ භාෂාවේ තියෙන වැදගත්කම කොයි වගේද කියලා පුතේ, නේද? මේවා අපි දැනටත් කියන පුහුල් හොරා කරෙන්දනේ, නේද? මේවා අපේ රසවත් කතා. මේවා හැම කෙනෙක්ම දන්නවා, නේද? කතා කරොත් එහෙම අර හොරකම් කරලා තියෙනවනේ පුහුල් ගෙඩිය. පුහුල් ගෙඩියේ පුහුල් අලු වගේ සුදු පාට තියෙනවා. මේව කොතන හරි කරේ තියාගත්තම, උකුලට ගත්තම මේව ගෑවෙනවා. අත උඩ තියාගත්තම අතේ ගෑවෙනවා මේවා, නේද? අනේ එක දවසක් මේක හොරකම් කරලා, නේද? ලස්සන කතාවල් මේවා අපේ ආචල සීල දන්නව, නේද? ඔන්න මම ඒකත් යන්තම් මතක් කරන්නම්කෝ බලන්න. එතකොට පුතේ ඒ කතාවේ මේ පුහුල්වරා දැන් හොරකම් කරපු කෙනා හොයන්න ඕනනේ. ඊට පස්සේ තමයි දැනගත්තේ මේක කරෙන් හොයාගන්න කරේ අලු වලින් තියෙනවනි කියලා දැනගෙන තමයි පුතේ මේ කතාව නිර්මාණය වුනේ. එතකොට තමයි අර අලු පිය දාන්න පටන් ගත්ත ඔන්න පිටිසර ගමක අහිංසක ගොවියෙක් ජීවනෝපාය වශයෙන් එළවලු කොටුවක් කරගෙන ගියා. මෙම කොටුවේ මොකද කරන ලොකු අලු පුහුල් ගෙඩියක් හැදුනා. හැමදාම උදේ කොරටුවට ගිය ගමරාල ගෙඩිය තියෙනවද කියලා බලනවා. අනේ එක දවසක් ගිහිල්ලා බලනකොට මොකද කරන්නේ, මේ ගෙඩිය නැහැ. අනේ ඊට පස්සේ මොකද කරන්නේ, කවුරු හරි මේක හොරකම් කරගෙන ගියා කියලා තමා දැන් මෙයාට දැන් හිතෙන්නෙම දැන් ගෙඩිය නැති නිසා. ගොවියාට හරි දුකක් ඇති වුණා. අනේ මෙයා මොකද කරන්නේ, ගමේ ඉන්න ගම්මුලා දෑනියට මේක ගිහිල්ලා කිව්වා, මගේ පුහුල් ගෙඩිය හොරකම් කරලනි කියලා පැමිණිල්ලක් කළා. අනේ රාලහාමි ගමේම කෙනෙක් වුණ නිසා මෙයට පිටතින් හැබැයි කවුරුවත් එන්න බෑ. මේක ගමේම කෙනෙක්ගේ වැඩක් කියලා දැන් ඔන්න ගම්මුලා දෑනියට කල්පනා ගියා. එයාට දැන් තේරුණා රාලහාමි ගොවියා එක්ක හොරකම සිදුවී ඇති ස්ථානයට දැන් ගියා, තැනට ගියා. අසල්වාසීනෝ දැන් රාලහාමි දැන් මුළු ගමේම දන්නවනේ දැන් මෙයාගේ පුහුල් ගෙඩිය හොරකම් කරලා කියලා. ඔන්න දැන් අර මේ ගම්මුලා දෑනියත් එක රාලහාමිත් එක දැන් ඔන්න ගමේ මිනිස්සු ටිකත් එකට එකතු වෙලා පුහුල් ගෙඩිය තිබුණු තැනට ගියා. ගමේ හැම කෙනෙක්ම දැන් පුහුල් හොරකම සිදු ස්ථානයට එකතු වෙලා ඉන්න. පුහුල් හොරත් මොකද කරන්නේ, තමා නොගියොත් තමා ගැන සැක කරනු ඇතැයි සිතා එතනට ගියා. දැන් මොකද්ද වෙච්ච දේ කියන්න පුතේ? පුහුල් හොරත් මොකද කරන්නේ, එයාට දැන් හිතන යන්නත් යන්දෝ නොයන්දෝ කියලා කල්පනා කරා. අනේ මොකද කරන්නේ පුතේ, ඊට පස්සේ පුහුල් හොරා කල්පනා කර, මම ගිය නැත්තම් දැන් මේගොල්ලෝ දැන් සැක හිතයිනේ. මෙහෙම කියලා මොකද්ද කළේ, ඔන්න දැන් මෙයත් ගියා. පුහුල් ගෙඩිය නැට්ටෙන් තවමත් කිරි බේරෙන බව රාලහාමි පුහුල් ගෙඩිය කඩා වැඩි වෙලාවක් නැති බව දැනගත්තා. එතන ගියාම නැට්ටෙන් කිරි වැටෙනවා. මෙතන හිටන කෙනෙක්මයි පුහුල කැඩුවේ, හොරා මේක ලොකු පුහුල් ගෙඩියක්දයි අසමින් රාලහාමි හැම කෙනෙකු දෙසම විමසිල්ලෙන් බැලුවා. ඔහු රාලහාමි පුහුල් ගෙඩිය ලොකු ගෙඩියක්, හැබැයි කර තියාගෙන මිසක් ගෙනියන්න නම් බැහැයි කියලා ගොවිය කිව්වා. ඒ තරම් ලොකු ගෙඩියක්. හරි හරි, එහෙනම් පුහුල් කර තියාගෙන ගියේ එකගේ එකගේ කරේ තැවරුණු අලුත් තවම උගේ කරේ තියෙනවනේ කවුරුත් එළියට පේලියට හිටපල්ලා කියලා දැන් ඔන්න කිව්වා මොකද කරේ දැන් මේ රාල්හාමි කල්පනා කරා හරි දැන් එහෙනම් මේක නිකන් අර එල්ලගෙන යන්න බෑනේ කරේ තියන්න ඕනේ හරි එහෙනම් උඹලා හිටපල්ලා පෝලිමේ කියලා ගමේ අයට ඔකෝටම පේලියට ඉන්නේ කියලා රාල්හාමි කිව්වා රාල්හාමි මෙහෙම කියනකොටම එතන හිටියේ කෙනෙක් මොකද කරන්නේ ඒ කියන්නේ මේ පුහුල් ගෙඩි අරගෙන ගිය කෙනා තමන්ගේ කර හයියෙන් පිය දාන ඉක්මන පියදානොදෙන් අර අලු ටික යන්න රාලාමේ ඇතුළු හැමෝම මේක දැක්කයි අනිත් අය කෙලින් පේලියට ඉන්න එක්කෙනෙක් විතර කර පියදා ගන්න පුහුල් හොරා කරින් දෙනි රාලහාමි හොරාගේ අතීම අල්ලගත්තා හොරා හොඳටම බය වුණා මෙන් මෙයා මේ වෙලාවේදී එතකොට බලන්නක පුතේ ඒ වෙලාවේ තමයි කිව්වේ පුහුල ගෙනල්ලා දීලා අනේ මට සමා වෙන්න කියලා මෙයා කිව්වේ එතකොට මෙන්න මේ විදියට අපිට මේ කතා හැදිච්ච විදි තියෙනව කොහොමද කියලා ඒකයි අපිට මේ වැදගත් වෙන්නේ ඒ නිසා මේ පිරුළු ගැන කතා කරනකොට කතා හැදුනේ කොහොමද මේවා විදිය කොහොමද මෙන්න මේවා පිළිබඳව අපිට ලොකු අවබෝධයක් අපිට ලබලා දෙනවා. ඒකයි අපි කියන්නේ මේවා අපිට වැදගත් කියලා කියන්නේ අන්නේ කාරණා හින්දා තමයි. ඒ වගේම පුතේ මා අපි දන්නවා මේ සාම්ප්‍රදායික යෙදුම් යටතේ ප්‍රස්ථාපිරළු හැදෙනකොට අපේ ඉතිහාස කතාත් තියෙනවා. අපිට එතකොට මේවා ඉතිහාසය ඉගෙන ගන්නවා වගේම දරුවනේ අපිට ඒ වගේ තියෙනවා මේ වැදගත් කියමන් අපිට ඒ තුළ නිර්මාණය වෙනවා. එකක් තමයි පුතේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා කතාවක් අහලා තිනේ ඔයගොල්ලෝ ලංකාවට එනවා පුතේ 1505 ලංකාවට දී ඉන්දියාවේ ගෝබලා යාත්‍රා කළ පෘතුගීසි නෞකාවක් කුණාටුවකට අහු වෙලා ගාලුවරායට එනවා. මොකද්ද දරුවනේ 1505 දී ඉන්දියාවේ ගෝවය කියන ප්‍රදේශයේ බලා යාත්‍රා කළ පෘතුගීසි නෞකාවක් ඔන්න කුණාටුවකට හසු වෙලා ගාලුවරායට එනවා. ගාල්ලෙන් කොළඹ බලා යාත්‍රා කළ එම නැව මොකද කරන්නේ කොළඹ වරායේ නැංගුරම් නාන්න පටන් ගත්තා. එවකට කෝට්ටේ රාජ්‍ය කළේ 8 ධර්ම පරාක්‍රමබාහු කියන රජතුමා තමයි හිටියේ. මේ විදේශීය නාවිකයන් ගැන කන වැකුණු රජතුමා ඕම් පිළිබඳ තොරතුරු ටිකක් හොයලා බලන්න ඇමතියෙක් කියවුවා. කවුද මේ වෙනම කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නේ කියලා එහෙම පුතේ මේ හොයලා බලන එක හොඳ පාලකයෙක්ගේ වගකීමක් නේ ඒක. ඒ නිසා නැව්පතිය මොකද කරන්නේ හමු ඇමතිවරයාට දැනගන්න ලැබුණේ පෘතුගීසි සිංහල රජතුමා සමග වෙළඳ ගිවිසුමක් ඇති කරගන්නට කැමැති බවත් ඒ සඳහා රජතුමා හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා තමයි ඒ නැවේ අධිපතිය ඇමතිවරයාට කිව්වේ. මේ බව රජුට දැනනෝ විට පෘතුගීසීන්ගේ යුද්ධ ශක්තිය පිළිබඳව රජුරු හොඳට දැනගෙන හිටියා. මෙයලගේ හොඳ යුද්ධ ශක්තියක් තියෙනවා කියලා ඇමතිට අනකලා එක එල්ලේ කොළඹ වරායේ සිට කෝට්ටේ මාලිගාව කරා කැඳව මේක පුතේ අර එතකොට අපේ ලංකාවේ රාජධානිය කෝට්ටේනේ කෝට්ටේ රාජධානියේ තමයි දැන් මේ සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ දැනට අවුරුදු පුතේ 1505නේ දැන් අපි ඉන්නේ 2021නේ. එතකොට අවුරුදු 500කට එහා වෙච්ච සිදුවීමක් තමයි. ඔන්න මොකද කරන්නේ නියෝගයක් දුන්නා එහෙනම් එක්කන් එන්නේ කියලා. කෝට්ටේ රාජධානී කෝට්ටේ ඉඳලා කොළඹට පුතේ ළඟයිනේ නේද? බොහෝ දුර පිහිටා ඇති බව ඇඟවන්න දැන් මොකද කරන්නේ? දැන් කොළඹ ඉඳලා කෝට්ටේට ගොඩාක් දුරයි කියලා කියන්නයි ඕනකමක් වෙලා තියෙන්නේ. අනේ මෙහෙම ගිහිල්ලා දැන් දුරට යනවා දැන් දුරයි කියලා කියන්නත් ඕනේ නේද? අනේ මොකද කරන්නේ? බොහෝ පමා කරලා මාලිගාවට එක්කගෙන ආවා. රාජනියෝගයලත් රාජපුරුෂය මිසේ ආ පෘතුගීසීන් පිරිසට මොකද කරන්නේ? කළුතර දක්වා කළුතරට අරගෙන ගිහිල්ලා රට මැදින් කෝට්ටේ රාජධානියට තමයි එක්කගෙන ආවේ. බලන්නක පුතේ කොච්චර රවුමක්ද කියලා ලොකු දුරක්නේ නේද? ඉතා කෙටි කාලයකින් කෝට්ටේ රාජධානියට ලං වෙන්න තිබිච්ච එක මොකද වුනේ? ගමන ටිකක් දුරින් ආවිල්ලා දින ගණනක් ගත කරන්නට සිද්ධ වුණා. මෙන්න මේ ඓතිහාසික සංසිද්ධිය මුල් කර කරගෙන තමයි පුතේ කියන්නේ පරන් ගියා කෝට් ගියා වගේ කියලා අපි කියන්නේ. මේව පුතේ මේ අපිට හම් වෙච්ච බලන්නකො කොච්චර ඉතිහාස කතාවක් අපිට ජීවිතේට වැදගත් වෙනවද කියලා නේද? මෙන්න මේ විදියට ප්‍රස්තාපිරළු අපිට ගොඩාක් අපිට හමු වෙනවා කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේ වගේ ප්‍රස්තාපිරළු ගත්තට පස්සේ පුතේ අපිට හමු වෙනවා ගොඩාක් දේවල් අපිට හමු වෙනවා. එයා ඔය මොනවද අට්ටික්කා ගහේ මල් පිපුණ වගේ කියනවා, ආඳාගේ පිට වගේ කියලා කියනවා. ඊට පස්සේ ආඳා යවා වල්පත ගත්තාසේ කියලා අපේ මේ ධර්මසේන හාමුදුරු කියලා සද්ධර්ම රත්නාවලිය ලිව්වේ ඉතාමාත්ම දක්ෂ ලේඛකේ උන්වහන්සේ අපිට ඒ සාහිත්‍යයෙන් අපිට මේ පිරුළු වගේ දේවල් අපිට හමු වෙනවා නේද? ඊළඟට ඉහිරුණු කිරට අඬන්න එපා, ඉබ්බාට පෙරදුණු හාව වගේ, මෙන්න මේ වගේ අපිට ප්‍රස්තාපිරළු රාශියක් අපිට හමු වෙනවා. ඊළඟට පුතේ ප්‍රස්තාපිරළු එක්කම අපිට ගොඩාක් තියෙනවා. අපිට පොත්පත් පුතේ ඕගොල්ලෝ පරිශීලනය කරනකොට ඉබ්බා නැහින්නේ කට නිසාලු, ඊළඟට අරළු අටේ විදරාලේගේ කසාය වගේ, මෙන්න මේ වගේ දේවල් අපිට ගොඩාක් දේවල් අපිට හමු වෙනවා. ඉතින් දරුවනේ දැන් මම බලාපොරොත්තු වන්නේ ඔයගොල්ලන්ට අපි ගොඩාක් කතා කරා ප්‍රස්තාපිරළු පිළිබඳව කතා කරා. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ඉංගිවැකි කියලා අපේ වර්ගයක් තියෙනවා. මොනවද පුතේ ඉංගිවැකි? මේකත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා පුතේ. හැම අවුරුද්දකම විභාගයට අහන එකක් තමයි ඔය ඉංගිවැකි කියලා කියන්නේ. එතකොට ඉංගිවැකි ගැන කතා කරනකොට පුතේ මේක හරීම රසවත් දෙයක් තමයි ඔය ඉංගිවැකි කියලා කියන්නේ. එතකොට ඉංගිවැකි ගැන කතා කරනකොට නිකාම නිකන් නෙමෙයි පුතේ, මේවා අපිට දෙනෝ යම් පණිවිඩයක් අදහසක් අපිට දෙනෝ මේ ඉංගිවැකි වලින්. මොනවද අපිට දෙන්නේ ඉංගිවැකි දිහා බැලුවම පුතේ? අපි ඔවට කියනවා රූඩි කියලා වර්ගයකුත් නමකුත් අපි කියනවා. මොකක් කියලාද කියන්නේ පුතේ? රූඩි කියලා අපි කියනවා. මේක ඕන වෙන්න පුතේ රචනා ලියන්න ගියාම, කතා කරන්න ගියාම අපිට අර වගේම අපිට වැදගත් වෙනවා කියන කාරණාව මතක තියාගන්න. අපි කියනවා පුතේ මොන හරි කතා කරනකොට ගෙදරදී අම්මා කියනවා, ආ බලන්න එපෑය මෙයාගේ මූණ ඇඹුල් වෙලා තියෙන හැටි කියලා කියනවා. එතකොට බලන්නකො මූණ ඇඹිල් වෙනවා කියලා කියන්නේ බලවත් ලැජ්ජාව පත් වෙන එකනේ පුතේ. මේක 11 වසර ළමයින්ටත් වැදගත් වෙන. එතකොට ඕගොල්ලෝ දැමම මේවා ටික දැනගෙන ගියාම 10 11 පන්තිවලට යනකොට අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නෑ අපිට. මේවා පුළුවන් මේවා නේද? ඊළඟට බලන්නකෝ අම්මෝ සර් ආපු වෙලාවේ මට හීන්දාඩිය දැම්ම කියලායි කියන්නේ. එතකොට හීන්දාඩිය දානෝ කියලා කියන්නේ පුතේ අපිට බයක් ඇති වෙච්ච වෙලාවක තමයි අපි කියන්නේ. එහෙම නැතුව මේ ඇඟේ දාඩිය දාන වෙලාවට නෙමෙයි කියන්නේ ඉන්නාඩිය දැම්ම කියලා. අපි බයක් ඇති වෙච්ච වෙලාවල් වල තමයි කියන්නේ. ඊළඟට බලන්නකෝ අඟින් කිරි දෙවීම වගේ කියලා. මේ අඟ වලින් සතාගේ අඟින් කිරි දොවන්නේ නැහැ නේ පුතේ, අපි තේරුණා නේද? අන්න ඒ වගේ තමයි අපි කියන්නේ ඉංගිවැකි කියලා අපි භාවිතා කරන්නේ. ගොඩාක් තියෙනවා පුතේ අපිට මේ රූඩි ගැන කතා කරනකොට කියනවා අඩු කලය සෙලවීම කියලා කියන්නේ. ඒ කියන්නේ මදක් දැනුම ඇත්තෙකු කරන බොරු හඬට තමයි අපි මේවා කියන්නේ. අහස මාලිගා තනනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අහස මාලිගා කවුරුවත් තනන්නේ නැහැ පුතේ. ඒක අහස මාලිගා හදන්න තරම් තවම ලෝකයේ දියුණු වෙලා නැහැනේ දරුවනේ නේද? අන්න ඒ වාගේ. එතකොට අලි මදිවට හාරා. එතකොට මේ වගේ මේවත් අපේ රූඩි හැටියට තමයි පුතේ අපි සැලකීම් කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේවා අපිට ඕන තරම් තියෙනවා පුතේ. ඔය ඕවා ගැන කතා බහ කරනකොට, රූඩි ගැන කතා කරනකොට, ඒ විතරක් නෙමෙයි තව තියෙනවා බලන්න කලුනික හොයනවා වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට යමක් දෙයක් හොයාගන්න බැරි වුණාම අපි කියන්නේ කලුනික හොයනවා වගේ කියලායි කියන්නේ. ඊළඟට බලන්නකෝ ඒක ලස්සන එකක් තියෙනවා. අර මොනවද මේ කෙන්ද කන්ද කරනෝ වගේ කියලා කියන්නේ නේද? අර කුඩා පුංචි දෙයක් ලොකු කරලා කියන ඔය සමහර ඔය මොනෝ හරි වෙච්ච දෙයක් තවත් තැනකට ගිහිල්ලා කියනකොට ලොකුවට ගිහිල්ලා කියනවනේ පුතේ නේද? ඒක තමයි කියන්නේ කෙන්ද කන්ද කරනවනේ කියලා කියන්නේ. මේව පුතේ විභාගෙට අහනවා කියනවා බස් රියදුරා රතය ලෑල්ලට පාගා ගියේය. ඉතින් එයා ළඟ ලෑල්ලක් නෑ පුතේ. කියන්නේ මොකද්ද? වේග ඉංගියෙන් ගියා කියලයි කියන්නේ. එතකොට එහෙනම් රූඩි කියලා කියන්නේ මොකද්ද පුතේ? වචනවල අර්ථය නෙමෙයි වෙනත් අර්ථයක් ගෙනල්ලා දෙනවා නම් අන්න ඒවට අපි කියන්නේ රූඩි කියලයි කියන්නේ. එතකොට කුඩම්මගේ සැලකිල්ල කියලා කියනවා. ඒ කියන්නේ නොසලකා හරින එකට බොරු ආදරයක් කරන තැන්වලදී අපි කියන්නේ කුඩම්මගේ සැලකිල්ල කියලයි කියන්නේ. මෙන්න මේ විදිහට අපිට රූඩි ගැනත් හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි පිස්සිගේ පලාමල්ල වගේ කියලා කියන, ඒ කියන්නේ අපිලිවෙලට වැඩ කරනවන නේද? මෙන්න මේ වගේ දේවල් අපිට කතා බහ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ අතින් සලකා බලනකොට අපි නේද මෙයා නම් මහා ගල් පැලෙන බොරු කියන්නේ කියලා. ඒ කියන්නේ ලොකු බොරුවක් කියනවනම් බරපතල අසත්‍යයක් කියනවනම් ගල් පැලෙන බොරු කියලායි අපි කියන්නේ. ඊළඟට කියනවා අනේ මේ කෙල්ල නම් අපේ මූණේ දැලි ගෑවනේ මේ සැරේ කියලා කියන නින්දාවක් අපහාසයක් ගෙනල්ලා දෙනවනම් ඒ තැන්වලදී කියන්නේ මූණේ දැලි ගෑව වගේ කියලායි කියන්නේ. 99 න් බේරුණා. අපි යන්තමින් අනතරකින් බේරෙනවනම් අපි කියන්නේ 99 න් බේරුණා කියලා. එහෙනම් අපිට ඉඟිවැකි එහෙමත් නැත්තම් රූඩි කියන දේ අපිට අපේ ජීවිතයටත් වැදගත් වෙනවා, විභාගවලටත් වැදගත් වෙනවා. ඒ වගේම සායම ගියා කුකුළු නිින්ද ඉතාමත්ම කෙටි නිින්දක් කවුරු හරි නිදාගෙනවන බලන්න එපෙ මෙයාගේ කුකුළු නිින්දේ කියලායි කියන්නේ. ඊළඟ කියන අම්මෝ ඒ දෙන්න නම් දිවෙන් දිව ගාගෙන ඉන්න දෙන්නෙක් නේ කියලා කියන ඉතාමත්ම දැඩි මිතුරු භවෙන් ඉන්න එකට තමයි කියන්නේ පුතේ ඔය දිවෙන් දිව ගාගෙන ඉන්නෝ කියලා කියන්නේ. ඊළඟට ඒ විතරක් නෙමෙයි ලින්දේ ඉන්න ගෙම්බු වගේ නෙමෙයි ළමයි මේ සමාජයේ වෙන කිසි දෙයක් දන්නේ නැණි කියලා අපේ අම්මලා තාත්තලා හිටපු ගමන් කියනවා. අනේ කියලා මොකද කරන්නේ ලින්දේ ඉන්න ගෙම්බ වගේ, ඒ කියන්නේ අවට ලෝකයේ ගැන කිසි දෙයක් දන්නේ නැති අය ගැනයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි හෙම්බත්තුනා රජගෙදර පරවියා ගුළුබෙලි ගමන අකුල් හෙලනවා හේමලක් පිපුණා නේද? ඊළඟට හනමිටිකාරයා පරණදහස් දරන බව කියන්නේ ඔළුව ඉදිමිලා ආඩම්බර බවක් ඇති වුණාම. ඒ වගේම අවසන් නිින්ද, ඒ කියන්නේ සදහටම net පියාගත්තම කියන්නේ නේද? මෙන්න මේ විදිහ කරල පැහිලා අතමිට සරු වෙනකොට කියන්නේ කරල පැහිලා කියලායි කියන්නේ නේද? ඊළඟට මූණ රතු වුණා. මෙන්න මේ වගේ දේවල් අපිට කියන්නට පුළුවන්. මේ ඔපුතේ කියමනෝ ලස්සනට තියෙනවා. බලන්නකෝ මෙන්න මේ මම පොඩි අභ්‍යාසයක් දෙකක් අපි මේකෙදි කරානම් කරන්න ඕන. ඉස්කෝලේට ගියාම ඕගොල්ලොන්ට අපේ ටීචර්ලා සර්ලා දෙයි. බලන්නකෝ අපි මේවා දාගෙන වාක්‍යයක් හැටියට කිව්වොත් එහෙම එක මල්ලේ ලුණු කාගෙන පණ දෙන්නට වගේ හිටිය ඔහු මගේ ඉහමොල කන්නට සැරසෙන විට මට දෙවියන් සිහි වුණා. ලස්සන කතා හදන්න පුළුවන් මේවත් එක්ක අපිට. ඒ නිසා දරුවනේ මේ අද දවසේදී අපි ඉගෙන ගන්නට ලැබුණේ අපි ගැනීම් කටයුතු සිද්ධ කළේ නැත්නම් දරුවනේ ඕගොල්ලොන්ට අද දවසේදී ඉගෙන ගන්න ලැබුණේ සාම්ප්‍රදායික යෙදුම් කියන තේමාව යටතේ. ඒ යටතේ ප්‍රස්ථාපිරුළු ඉඟිවැකි අපි කිහිපයක් අද දවසේදී කතා කර අපි කතා කරපු දේවල් පුතේ ඕගොල්ලොන්ගේ රචනාවලට කතා කරනකොට, ඒ වගේම රැසීන් වලදී, ඒ වගේම කවියක් සින්දුවක්, ඒ වගේම කෙටි කතාවක් නවකතාවක් ලියනකොට මේවා ඕගොල්ලොන්ට එකතු කරගන්නට පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදියට මේවා එකතු කරගෙන අපිට රස විඳින ගමන්ම, කතා රස විඳින ගමන්ම, කතාව අලංකාර කරන ගමන්ම, රචනාව වර්ණවත් කරන ගමන්ම මිතාමත්ම වැදගත් වන රසවත් වූ පාඩමක් තමයි අද දවසේදී අපි කතා කළේ. ඒ නිසා අද දවසේදී අපි වැඩ පාඩම සිංහල පාඩම සාම්ප්‍රදායික යෙදුම් යටතේ අද දවසේදී අපි බොහෝ කරුණු කාරණා කතා කළා. ඒ නිසා අදට මම අපි මෙතනින් මේ වැඩසටහන නතර කරනවා. තවත් දවසක මේ වාගේ සිංහල වැඩසටහනකින් හමු වෙනතුරු අදට මම නතර වෙනවා. හැමතෙම ආයුබෝවන්.